Tervan sana söyle nasıl? Sonra nasıl kardeşler ne diye geldi lan o?
තෙරුවන් සරණයි සුනන්ද මහත්තයා කරගෙන යන්න පුළුවන් වෙයි නේද?
සොන්නස සෙමනා අපි සුබ්‍රත් වර්ධිය අද මේ සාකච්ඡා ආරම්භ කරමු. අපි සොන්නස සේව පාත්‍ර නමස්කාර තම ගෞරවයෙන් සාකච්ඡා සඳහා පිළිගන්නවා. ඔබට අද මේ වැස්සෙන් කලාභාන්විත තීර නිසා පට්ටිය සම්බන්ධයෙන් මේ අවස්ථාවක් ඇති. එසේ නමුත් අපි මේ ඉන්න කට්ටියත් සමඟ සාකච්ඡා කරගෙන යමු. සොන්නස මම කැමති යෝජනා කරන්න අපි සූත්‍රයේ ඉතුරු ටික කියවන්නේ නැතුව මෙතෙක් අපි කතා කරපු දේවල් ගැන යම් සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් හොඳයිද කියලා. ඊට අපි දැනුගත් පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න නිසා අපේ මැරියන් වහන්සේ ඉන්නවා, සාගර කරෝලා ඉන්නවා, දැනුමක් තියෙන කට්ටියක් ඉන්න නිසා අපිට මේ මේ සූත්‍රයේ වැදගත් ස්ථාන වැදගත් තැන් සාකච්ඡා කරනොත් හොඳයිද කියලා හිතනවා. මේ සොයනසයි හොඳයිද?
කමක් නෑ සුනන්ද මහත්තයා, හොඳයි එහෙම නේද?
අපි එමනම් සූත්‍රයට අදාළව කතා කරන වඩා හොඳයි. සූත්‍ර එහෙම නැතුවත් කමක් නෑ. කාට හරි යම් අදහසක් හෝ යම් මේ ප්‍රශ්නයක් හෝ පැහැදිලි කිරීමකින් ආරම්භ කරන්න පුළුවන් නම් මොකද ස්වයංවාසයට පහසුයි.
එහෙනම් අපි අද මෙතන ඉඳලා පටන් ගමුද?
ඔසෝන සපේම කරගෙන යමු.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ පුජදා හමුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මං හිතන්නේ බොහෝ දෙනෙක් කැමති ඇති මේ පැහැදිලි කරන ලද කාරණයක් එක්කම යන්න. ඉතින් විශේෂයෙන්ම අපි මේ මොහොතේ මේ කටයුතු ආරම්භ කරන්න පෙර ආතුව මේ කටයුතු සංවිධානය කරන සුනන්ද මහත්මයාට අපි අනුමෝදනා විශ්වසිල්ල කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පූර්වයෙන් සිහිපත් කරනවා මේ කටයුතු මේ විදියට මේ ධර්ම ප්‍රචාරක කටයුතු සංවිධානය කරලා බොහෝ කාලයක් තිස්සේ මේ කටයුතු කරගෙන යන්න ශක්තියක් වෙන අපේ මහාචාර්ය රවි කොග්ගලගේ ඒ ගුරුතුමන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අප සේනාසනයේ අපේ සහෝදර තනමල්ලිල ඥානමෙල ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමින් විශේෂයෙන්ම මෙවැනි ප්‍රතිපදාවක් පුරු කරන්න අවවාද අනුශාසනා ලබා දෙමින් මඟ පෙන්වීම සිද්ධ කරන අප කල්යාණ මිත්‍ර ගුරුදේව පූජනීය නම කියන්න අවසරයි. අරහුවේ අනෝමදස්සි ගුරු ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් යුක්තව පූර්වයෙන්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. දෙයින් විශේෂයෙන්ම පින්වතුනි, අපි හැමෝම ඉතාම වටිනා ජීවිතයක් දුර්ලභව ලැබපු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට අපි උත්සාහ කරන්නට ඕන. විශේෂයෙන්ම මෙවැනි ප්‍රතිපදාවක නිරත වෙද්දී විශේෂයෙන්ම ලෝකය තුල යමක් ඉගෙන ගන්නත්, ලෝකයේ යම් කිසි කාරණයක් පිළිබඳව කරුණු කාරණා උකහා ගන්නත් ඒකට දැඩි අවධානයක්, ඒ වගේම යොමු වෙච්ච බවක් අනුගත වීමක් තියෙන්නට ඕන. එතකොට ඉතර වෙන ප්‍රතිපදාවක් ඉගෙන ගන්නට පුදුමතරම් යොමු වීමක්, කැපකිරීමක්, ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමක් තියෙන්නට ඕන. විශේෂයෙන් පළවෙනි සම්මත්ත නියාම සූත්‍රයේ අංගුත්තර නිකාය දෙකෙහි තියෙන
සම්මත්ත නියාම සූත්‍රයේ සඳහන් වෙනවා ලස්සන කාරණයක්. අපි ඒ කාරණේ පොඩ්ඩක් බලන අද දවසේ දීමිත කොටසට යමු. ඒ සූත්‍රයේ තියෙනවා කතං පරිභෝති, කතිකං පරිභෝති, අත්තානං පරිභෝති, වික්කිත්ත චිත්තෝ ධම්මං සුනාති අනේකග්ග චිත්තෝ අයෝනිසෝච මනසිකාරෝති. යම් කිසි කෙනෙක් යමක් ධර්මයක් අහනකොට කතං පරිභෝති, අසන දෙයට පරිභව කරනවා, ඒ කියන්නේ ධර්ම කතිකයාට පරිභව කරනවා. කතං පරිභෝති, කතාවට පරිභව කරනවා අසන කාරණේට. ඊළඟට කතිකං පරිභෝති, කතිකයාට පරිභව කරනවා. ඊළඟට අත්තානං පරිභෝති, තමාට පරිභව කරගන්නවා. අර හීනමානයක් වගේනේ. මේක ඉතින් ඊතර වෙන දහමක්, ඊතර වෙන කෝණයකට ගෝචර කාරණයක්. ඒක නිසා තමන්ගේ නොහැකියාවක් ගැන හිතමින් දුක් වෙනවනම් අන්න තමාට පරිභව කර ගැනීම. ඊළඟට කියනවා වික්කිත්ත චිත්තෝ ධම්මං සුනාති අනේකග්ග චිත්තෝ, විසුරුණු සිතින් ධර්මය අහනවා. ඊළඟට අයෝනිසෝච මනසිකාරෝ, අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙනවා. එතකොට මෙන්න මේ විදියට යම් කිසි කෙනෙක් ධර්මයේ ඇහුවද අබබ්බෝ නියාමං ඔක්කමිතුන් කුසලේසු ධම්මේසු සම්මත්තං. මෙන්න මේ විදියට ධර්මයේ ඇහුවත් කුසල ධර්මෙහි සම්්‍යක්ත නියාමයට මනා වූ මාර්ගයට බැස ගැනීම අභව්‍යයි, සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර බලන්න යම්කිසි කාරණයක් ඉතිර වෙන ප්‍රතිපදාවක් පිළිබඳව මේ ඉස්මතු කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් ජීවිතයේ ධර්මයක් ප්‍රගුණ කරන්න, දැන් ලෝකේ මට්ටමින් මක් ඉගෙන ගන්නත් නේද, කොයිතරම්නම් වෙහෙසිලා මහන්සි වෙලා කැප වෙලා කටයුතු කරන්න ඕනද? එතකොට අපි මේ ශ්‍රේෂ්ඨ උතුම් ප්‍රතිපදාවක් ඉගෙන ගන්නට ඊට පස්සේ ඒ වෙනුවෙන් කැප වෙන්නට තමයි උත්සාහ කරන්නේ නේ. එතකොට එවැනි ප්‍රතිපදාවක් වඩන්නට නම් මෙන්න මේ පළවෙනි සම්මත නියාම සූත්‍රයේ තියෙන මේ කාරණාත් එක්ක බලද්දී කොයිතරම්නම් කැපකිරීමක් ඒ වෙනුවෙන් තියෙන්නට ඕනද? ඊළඟට අපි මේ කතා කරන සූත්‍රයේ දිහා බලනකොට පුක්කුසාති කියන ඒ කුලපුත්‍රයා ඒ කරපු කැපකිරීම ගත්තට පස්සේනේ එච්චර කැපකිරීමක්ද? ජීවිත පරිත්‍යාගයෙන් සියල්ල, තමන්ගේ ජීවිතයේ තියෙන සියල්ල පැත්තක තියලා මේ ප්‍රතිපදාවක් කියන ශ්‍රේෂ්ඨ උත්තමයේ ලෝකේ පහළ වෙච්ච යුගයක කනට ඇහිලා තියෙනවා මෙහෙම උත්තමයක් පහළ වෙලා කියලා සත්‍ය ගවේෂී චින්තනයත් එක්ක හොයාගෙන යනවානේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ සූත්‍රයත් එක්ක බලනකොට එතුමා යන්නේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මුණ ගැහෙන්නේ. උන්වහන්සේ ශාස්ත්‍රෝ කරගෙනනේ පැවිදි වෙලා හොයාගෙන යන්නේ. එතකොට ඒ යන අතරතුරේදී අර කුඹල්හලේදී හම්බ වෙනවා තවත් ශ්‍රමණෙක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැ නේ. එතන හිටියේ කවුද කියලා දන්නේ නැහැ නේ. හැබැයි අන්න බුදුරජාණන් වහන්සේ මේ කුලපුත්‍රයාගේ ස්වභාවය භාවනා කරනවා කියන එක විමුක්තිකාමී පරිසරයක ස්වභාවයක්. ඒක මහවිශාල අරුමයක් නෙවෙයිනේ. එතකොට ඒ කුලපුත්‍රයාත් රාත්‍රී කාලයේ භාවනා ඉරියව්වේ ඉන්නවා, ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. ඔහුගේ බාහිර ඔහුගේ ප්‍රකාශනය තුළ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙයත් එක කතා කරොත් හොඳයි කියලානේ. ඊට පස්සේ තමයි විමසන්නේ විස්තර අහන්නේ නේ. එතකොට බලන්න හොඳයි කුලපුත්‍රය මම එහෙනම් ඔබට ධර්මයක් කියන්නම් කියපු අවස්ථාවේදී පුක්කුසාති ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි නමුත් පිඬුසිඟා වඩිලා ඒ ප්‍රතිපදාවකන ඉන්නේ. එතකොට මම ඔබට ධර්මයක් කියන්නම් කියපු අවස්ථාවේදී කොන්දේසි විරහිතව දැන් උන්වහන්සේ යන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හොයාගෙන යන්නේ. එතකොට බලන්න මේ චින්තනයේ ස්වභාවය අර අවසෝවාදීන් කතා කරන්නේ අවසෝවාදීන් කතා කරමින් මම ඔබට ධර්මයක් කියන්නම් කියපු වෙලාවේදී බලන්න මේ ඒ ශ්‍රමණ ගුණය යොමු වීම ඒ ස්වභාවය ඒ කියන දෙයට අනුගත වෙන්න පුදුම තරම් හැකියාවක් උන්වහන්සේගේ තිබුණානේ. ඉතින් බලන්න මේ සූත්‍ර දේශනාව පුදුම තරම් ගැඹීර සූත්‍රයක්. එතකොට ඒ එවැනි සූත්‍ර දේශනාවක් එක්ක දැන් ස්වාමීන් වහන්සේ නිතර කියන කාරණානේ බාහියල එක්කෙනයි ශාසනේ පුක්කුසාතිල එක්කෙනයි. එතකොට ඒ ස්වභාවයත් එක්ක ඒ හොයන ගතියත් එක්ක ඒ ශ්‍රමණ ජීවිතය ගත්තට පස්සේ හරි ආශ්චර්යයක් නේ. එතකොට එවැනි උතුමන් වහන්සේලාට අයිති ප්‍රතිපදාව. එතකොට ඒකට ඒකාත්මික වෙන්න නම් ඒකට යොමු වෙන්න නම් කොච්චර යොමු වීමක් හැකියාවක් ඇති වෙලා තියෙන්න ඕනද නේ. සම්මත්ත නියාම සූත්‍රය ගත්තත් ඒ යොමු වීමේ ස්වභාවය කොච්චරනම් ඉස්මතු වෙන්නට ඕනදනේ. ඒකත් එක බලනකොට තාම වටිනා අවස්ථාවක් උත්තම කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක මෙවැනි ප්‍රතිපදාවක ගමන් කරන්න අපි හැමෝටම භාග්‍ය වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි ලොකු අවධානයක් ඊට පස්සේ ඒ වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් කැපකිරීම කරලා ඒ ප්‍රතිපදාවට යොමු වෙන්න ඕනේ. ඒ ඇසුර ලබා ගන්නට යොමු වීම වෙන්නට ඕන. එතකොට අපි බලමු අද දවසේ අපි සති දෙකක් අවධානය යොමු කරා මේ ධාතු විභංග සූත්‍රයේ විවරණයට. හරීම ලස්සන ඒ වගේම හරීම ගැඹුරු ප්‍රතිපදාවක් කියලා දෙන පුදුම වචන ගැලපිල්ලක් එක්ක මේ කාරණය අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි එහෙමනම් ලිපියට අවධානය යොමු කරමු දේශනාවට. 21 පිටුවේ අවසාන ඡේදයේ ඉඳලා තමයි අපිට අද තියෙන්නේ බලන්න. ඊවගෙන යමු. ඒ යනකොට අපේ සුනන්ද මහත්මයා සිහිපත් කළා වගේ මෙතන ධර්මයේ හොයන ධර්මයට කැමති මේ ප්‍රතිපදාවත් එක්ක කටයුතු කරන අපේ මෑණියෝ සිල් මෑණියෝ මෙහෙණින් වහන්සේ ඒ වගේම තව පිරිසක් මෙතෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට යම් කිසි කරුණු කාරණා අදහස් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මේකත් එක්කම අපි කතා කරගෙන යමු. අද මං හිතන්නේ හරිම වැදගත් කාරණයක් එක්ක ලිපියේ කාරණාව තියෙන අපි හොඳට අවධානය මේකට අවධානය යොමු කරමු. කතමාච බික්කු අජ්ජත්තිකා පටවී ධාතු. මොකක්ද අධ්‍යාත්මික පටවී ධාතුව කියන්නේ? අජ්ජත්තා ඇතුළත කියන තමා කියන කාරණාව එක්ක පච්චත්තං තද වූ කක්කලං ගොරෝසු වූ කරිගතං උපාදාන කරගෙන වෙච්ච දේවල් දැන් එතකොට අල්ලා ගැනීමක් පටවිය අල්ලා ගත්තා කියලා නෙවෙයි කියන්නේ. එතකොට මේ සූත්‍රයේ පුරුෂයා කියලා මුලින් පැහැදිලි කරන්නට යෙදුණේ කරුණු කිහිපයක්නේ. ඒකත් එක්ක ඇවිල්ලා දැන් මේ පඨවි ධාතුව පිළිබඳව විග්‍රහයට තමයි අද දවසේ මේ මේ කාරණා ඉස්මතු කරන්නේ නේ. එතකොට පොඩ්ඩක් සූත්‍රයට පොඩ්ඩක් ගියොත් එහෙම කතමාච බික්කු පඨවි ධාතු, පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා, භික්ෂුව කවරක්ද පඨවි ධාතුව, පඨවි ධාතුව අධ්‍යාත්මිකයි බාහිරයි. කතමාච බික්කු අජ්ජත්තිකා පඨවි ධාතු. එතකොට දැන් පඨවි ධාතුව කියන කාරණය විග්‍රහ කරගන්න තමයි මෙතෙන්ට එන්නේ. එතනින් උඩට පොඩ්ඩක් ගියොත් එහෙම සූත්‍රය අපි මේ මුලින් කතා කරපු කාරණාත් එක්ක සූත්‍රේ තියෙන්නේ දැන් අර පුරුෂයා කියන කාරණේ විග්‍රහ කළානේ. එතකොට පුරුෂයා කියලා කියන්නේ ආයතන හයක්, ස්පර්ශ ආයතන හයක්, ඊට පස්සේ අට්ඨාරස මනෝපවිචාර, මේ විදියට මුලින් විග්‍රහ කරානේ. එතනදී ප්‍රධානම කාරණේ හැටියට ගත්තනේ චතුරාදිත්තානේ. පඤ්ඤං නප්පමජ්ජේය, සච්චමනුරක්කේය, ත්‍යාගමනු බ්‍රූහේය, සම්තිමේවසෝ සික්කේයාති, ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්ත. ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය ආරක්ෂා කිරීම, ත්‍යාගයේ වැඩීම, සංසිඳීමේ හික්මීම. එතකොට මෙන්න මේ විදියට මේ විතන විග්‍රහ කළා. කිංච ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මෙන්න මේ විදියට කියන ලද මෙන්න මේක කුමක් පිණිස කියන ලද්දේද? කතංච බික්ඛෝ පඤ්ඤං නප්පමජ්ජේය, භික්ෂුව චෙතකින් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ. කොහොමද ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ? එතකොට චෛමා බික්ඛෝ ධාතියෝ, මෙන්න ධාතු හයක් කියනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. එතකොට ධාතු හයක් පුරුෂයා කියන්නේ ධාතු හයක් කියවනේ. එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ කොහොමද? එතකොට මේ සොයන ගතිය ඉස්මතු වෙන්නේ කොහොමද? අන්න ඒ කාරණේ විග්‍රහ කරලා දෙනවා. පඨවි ධාතුව කියන කාරණේ විග්‍රහ කරලා දෙනවා. එතකොට ඔන්න ඔතන ඉඳලා තමයි අපි අද අවධානය යොමු කරන්නේ. පඨවි ධාතුව කියන කාරණය අර ක්‍රමිකව පැහැදිලි කරගෙන ඇවිල්ලා පඨවි ධාතුව කියන එක තමයි විග්‍රහ කරලා දෙන්නේ. එතකොට කතමාච බික්ඛෝ අජ්ජත්තිකා පඨවි ධාතු, භික්ෂුව කෙතෙකින් අධ්‍යාත්මික පඨවි ධාතුව මොකක්ද කියලා දැන් විග්‍රහ කරනවා. කොහොමද තියෙන්නේ? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතුව ආධ්‍යාත්මික බාහිර වන්නේ. කතමාච බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු, මොන පිළිපියට අවධානය යොමු කරමු. භික්ෂුව මොකක්ද අධ්‍යාත්මික පඨවි ධාතුව? මොන අධ්‍යාත්මික පඨවි ධාතුව මොකක්ද? අජ්ජත්තං ආධ්‍යාත්මික, පච්චත්තං තමා කියන, කක්කලං තද වූ, කරිගතං ගොරෝසු වූ, උපාදින්නම් උපාදානයෙන් උපාදාන කරගෙන වෙච්ච දේවල්. දැන් එතකොට අල්වා ගැනීමක්, පටවි අල්ලා ගත්තා නොවේ. එතකොට දැන් පටවි ධාතුව පිළිබඳව විග්‍රහ කරනු ඒකේ අජ්ජත්තික පඨවි ධාතුව කියන කාරණේ ඉස්මතු කරනවා. දැන් පඨවි කියන්නේ තද ගතිය කියන එකනේ, තද ගතිය, තද ස්වභාවය කියන එකනේ. එතකොට දැන් මෙතන කියනවා පඨවි ධාතුව කෙතකින්ද කියලා විග්‍රහ කරනවා. පඨවි ධාතුව කොහොමද අධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකක්ද? අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් කියලා තමයි විග්‍රහ කරන්නේ නේ. එතකොට කියන පටවි අල්ලා ගත්තා නෙමෙයි. දැන් තද ගතිය අල්ලා ගත්තා කියන එක නෙමෙයි නේ. එතකොට කියන්නේ මොකද්ද? නෙමෙයි කියන්නේ අල්ලා ගැනීමකින් පටවිය ආවා කියලා. පටවිය අල්ලා ගත්තා කියලා නෙමෙයි කියන්නේ. දැන් පටවියනේ හොයන්නේ. පටවිය හොයනවා නම් පටවිය අල්ලගත්තා කියන්න ඕනේ නෑනේ. දැන් එතකොට පටවි ධාතුව කිතකින්ද කියලා විමසී විග්‍රහ කිරීමක් නෙ මෙතන කරන්නේ නේ. එතකොට පටවි අල්ලා ගත්තා කියලා කියන්න නෙවෙයි මෙතනදි මේ විග්‍රහයෙන්නේ. පටවියනේ හොයන්නේ. පටවිය හොයනවා නම් පටවිය අල්ලගත්තා කියන්න ඕනේ නෑනේ. අල්ල ගැනීමකින් පටවිය. දැන් පටවි ධාතු කියන එක විග්‍රහ කරේ කොහොමද? අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් නේ. එතකොට උපාදින්නම් අල්වා ගැනීමකින් පටවිය කියන එක තමයි මෙතනදී විශේෂයෙන්ම ඉස්මතු කරන්නේ නේ. දැන් එතකොට එතන තමයි සම්පූර්ණයෙන් හොයන්න තියෙන තැන. මොකක්ද හොයන්න තියෙන්නේ? පටවියද හොයන්න තියෙන්නේ? නෑනේ. මෙතන විග්‍රහ කරේ අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් නේ. උපාදින්නම් කියන කාරණේනේ. උපාදින්නම් කියලා කියන්නේ අල්වා ගැනීම. අල්වා උපාදානයෙන් අල්වා ගැනීමෙන් හටගත් කියන අර්ථය තමයි උපාදින්නම් කියන්නේ. එතකොට දැන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං කියන කාරණා ටික අජ්ජත්තම් අධ්‍යාත්මික පච්චත්තම් තමා කියන කාරණාව නේ. ඊට පස්සේ කක්කලං තද වූ කරිගතං ගොරෝසු වූ උපාදානේ අල්ලා ගැනීමෙන්. අල්ලා ගැනීමෙන් හටගත් කියනකොට මෙතන කියනවා එතකොට එතන තමයි සම්පූර්ණයෙන් හොයන්න තියෙන තැන. මෙන්න මෙතෙන්ට විශේෂයෙන්ම අපි අවධානය යොමු කරමු. එතකොට හොයන්න තියෙන්නේ මොකද්ද? උපාදින්න. තද ගතිය අල්ලගත්තා කියලා නෙමෙයි. උපාදානයෙන් තද ගතිය. දැන් අජ්ජත්තිකා කියන එකත් පුරුෂයා කියන විග්‍රහයට එන එකක්නේ. අජ්ජත්තිකා කියන එකත් පුරුෂයා කියන එකට එන පුරුෂයා කියන විග්‍රහයට එන එකක්. තද කියන එකත් පුරුෂයා කියන විග්‍රහයට එන එකක්. දැන් මේ පටවි කියන එකේ විග්‍රහය ගොරෝසු කියන එකත් පුරුෂයා කියන විග්‍රහයට එන එකක්නේ. එතකොට අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං ආධ්‍යාත්මික තද ගොරෝසු මෙන්න මේ විදියට මේක විග්‍රහය ගත්තට පස්සේ අධ්‍යාත්මික අජ්ජත්තම් පච්චත්තම් තමා කියන කාරණාව කක්කලං තද වූ කරිගතං ගොරෝසු මෙන්න මේ කියන විග්‍රහය මේ කියන කාරණා පුරුෂයා කියන විග්‍රහයට එන එකක්නේ. එතකොට අල්ල ගැනීමකින් යුක්ත වීමෙන් දැන් මෙන්න මේක අල්ල ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. එතකොට මෙතන හොයන්න තියෙන්නේ මොකක්ද කිව්වේ? දැන් එතකොට එතන තමයි සම්පූර්ණයෙන්ම හොයන්න තියෙන්නේ. එතකොට මෙතන මේ විග්‍රහයට වැඩි අවධානයක් යොමු කරමු. එතකොට අල්ල ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. එතකොට මෙතන විග්‍රහය පොඩ්ඩක් බලමු කොහොමද තියෙන්නේ. පඨවි ධාතු කොහොමද? පඨවි ධාතුව කියන්නේ මොකක්ද? අධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මොකක්ද කියලා විග්‍රහයනේ. අපි මේ කතා කරපු මුල් ඡේදෙමයි අපි නැවත නැවත මේ අවධානය යොමු කරන්නේ. මෙතනදී හොයන්න තියෙන්නේ මොකක්ද? අධ්‍යාත්මික පඨවි ධාතුවනේ. එතකොට ඒක විග්‍රහ කරනවා උපාදානයෙන් කියන එක තමයි සම්පූර්ණයෙන්ම හොයන්න තියෙන තැනනේ. එතකොට එතන විග්‍රහය ආවේ කොහොමද? අධ්‍යාත්මික පච්චත්තං තමා කියන කක්කලං තද වූ කරිගතං ගොරෝසු මේ ඒ ටික කියලා ඊළඟට කියන උපාදානයෙන් කියලා. අල්ල ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. ඒක නැවත සාවින්හංශ කියනවා ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. අන්න ඒකකින් හටගන්න දේවල් තමයි. එතකොට තද ස්වභාවය කියන කාරණය, තද ස්වභාවය අල්ලා ගත්තා කියන එක නෙවෙයි මෙතන විග්‍රහ වෙන්නේ. අල්ලා ගැනීමකින් තද ස්වභාවය හොඳට අවධානය යොමු කරන්න. අල්ලා ගැනීමකින් පටවිය අල්ලා ගත්තා කියලා නෙවෙයි, අල්ලා ගැනීමෙන් පටවිය කියන එකයි මෙතනදී ඉස්මතු කරන්න. එතකොට කියනවා සෙයතීද, අන්න ඒකකින් හටගන්න දේවල් තමයි මොන වගේ දේවල්ද? සෙයතීද, හරියට කෙස් ලොම් නිය දත් සම් නහර කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහාරු. මෙන්න මේ කාරණාවන් තදයි කියලනේ හම්බ වෙන්නේ. දැන් ගත්තොත් එහෙම කේසා කෙස් කියනකොට තද ස්වභාවයක්, ලෝමා ලෝම් නිය දත් සම් මස් නහර ඔය විදියට මෙන්න මේ කාරණාවන් තදයි කියලානේ හම්බ වෙන්නේ. කෙස් කියනකොට තදයි කියලානේ හම්බ වෙන්නේ. තදගතිය විග්‍රහ වෙනවා. එතකොට මොකක් එක්කද? උපාදානයකින් යුක්ත වෙලා. දැන් කෙස් කියනකොට තදගතියයි කියන එක ප්‍රකටයිනේ. හැබැයි තදගතිය කියන එක මෙතනදි විග්‍රහ වෙන්නේ කොහොමද? උපාදානයකින් යුක්ත වෙලා. එතකොට තදගතිය අල්ලගත්තා, කෙස් අල්ලගත්තා කියන එක එහා ගිහිල්ලා මෙතන මේ ඉස්මතු මේ කියන කාරණාවත් එක්ක බලද්දි මෙතන කියන්නේ කොහොමද? මෙන්න මේ කාරණාවන් තදයි කියලානේ හම්බ වෙන්නේ. කේස් කියනකොට තදයි කියලානේ හම්බ වෙන්නේ. තදගතිය විග්‍රහ වෙනවා. එතකොට මොකක් එක්කද උපාදානයකින් යුක්ත වෙලා කොහොමත් ගොරෝසුයිනේ ඇතුළතනේ දැන් කෙස් ගත්තට පස්සේ ගොරෝසුයි සදගතිය ඇතුළත අපිට කොහොමත් තේරෙනවනේ දැන් අපිට තේරෙන්නේ නැති කාරණාව තියෙන්නේ උපාදානයෙන් යුක්ත වෙලා කියන එකනේ තදයි කියන එකක් තේරෙනවා ගොරෝසුයි කියන එකක් තේරෙනවා ඇතුළත කියන එකක් තේරෙනවා දැන් අපි හොයන්න යා යුත්තේ දන්න දේද නොදන්න දේද හොයන්නේ ඔන්න හිතන්න දැන් කෙස් කිව්වට පස්සේ අධ්‍යාත්මිකයි තද ස්වභාවයක් ගොරෝසු ස්වභාවයක් නේ කෙස් නිය ගත්තට පස්සේ නේ කෙස් ලොම් නිය දත් මේව ගත්තට පස්සේ තදයි ගොරෝසුයි ආධ්‍යාත්මිකයි එතකොට එහෙම දැනීමක් අපේ වැටහීමක් තියෙනවනේ නේ එතකොට ඒක දන්නවා එතකොට පටවිය කියන්නේ තද ස්වභාවයක් නේ එතකොට ඒ හොයන්න යා යුත්තේ මොකක්ද තදගතිය කියන එක එතකොට තදගතිය කියන එක ගැන වැටහීමක් අපේ පැත්තෙන් ඒ තියෙනවනේ නේ එතකොට හොයන්නේ ආයුත්තේ දන්න දෙයද නොදන්න දෙයද අධ්‍යාත්මික තද ගොරෝසු කියන කාරණා අපිට වැටහීමක් තියෙනවනේ එතකොට හොයන්නේ ආයුත්තේ දන්න දෙයද නොදන්න දෙයද නොදන්න දෙයි දැන් මම පටවි දන්නේ නෑ කියලා හොයාගෙන යනවා දැන් එතකොට ඒකේ විග්‍රහය එනවා පටවිය කියනකොට ලෝකෙ මට්ටමිනුත් විග්‍රහයක් එක්කනේ අපි දැන් කතා කරන්නේ දැන් එතකොට ඒකේ විග්‍රහයක් එනවා පටවිය කියනකොට ලෝකෙ මට්ටමිනුත් විග්‍රහයක් එක්කනේ අපි දැන් කතා කරන්නේ එතකොට ඒ දේවල් එක්ක දැන් දන්න දේවල් ටික හරි එතකොට ලෝකෙ මට්ටමින් පටවිය කියනකොට තද ස්වභාවයක් අධ්‍යාත්මිකයි කක්කලං කරිගතං අර ඒ කියන කාරණා ටිකේ ඒ ඒ ඒ ඒ පිළිබඳ වැටහීමක් තියෙනවනේ කොහොමද ලෝකෙ මට්ටමිනුත් ඒ වැටහීමක් එක්කනේ කතා කරන්නේ එතකොට ඒ දේවල් එක දැන් දන්න දේවල් ටික හරි ඇතුළත තමා ගොරෝසු සියුම් දැන් ඔය ටික දන්නවනේ උපාදානයෙන් යුක්ත වෙච්ච දැන් මෙන්න මේක හොයන්න තියෙනවා දැන් අධ්‍යාත්මික පටවි ධාතුවනේ විග්‍රහ කරන්නේ අධ්‍යාත්මික පටවි ධාතුව කොහොමද කියලා අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතම් උපාදින්නම් කියලානේ කිව්වේ එතකොට ඇතුළත තමා ගොරෝසු සියුම් මෙන්න මේ කාරණා ටික ප්‍රකටයිනේ එතකොට දැන් මොනවා හරි කෙස් ගත්තට පස්සේ තදගතියක් නේ ඊට පස්සේ ගොරෝසුයි තමා ඇතුළත මේ විදියට ගෝචරත්වයක් වැටහීමක් තියෙනවනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ මේ ස්වභාවය උපාදානයෙන් යුක්ත වෙච්ච කියන කාරණය මේ දැකිය යුත්තේ විග්‍රහය තියෙන්නේ අධ්‍යාත්මික පටවි ධාතුව කොහොමද? යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නන්නේ. එතකොට පටවිය අල්ලා ගත්තා කියලා නෙවෙයි, අල්ලා ගැනීමකින් පටවිය ආවා කියලානේ මෙතන මේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට ඒකක් කියනවා අල්ල ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලත් නැහැ. ඒතර බලන්න මේ කොච්චර බිම්මසිය යුතු පැත්තක් දිස්මතු කරන්නේ නේ. අල්ලා ගැනීමකින් පටවිය කියන එකයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඒකත් අල්ල ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. එතකොට උපාදානයෙන් යුක්ත වෙච්ච දැන් මෙන්න මේක හොයන්න තියෙනවා. උපාදානයෙන් යුක්ත වෙලයි පටවිය ඇති වෙන්නේ. එතකොට පටවිය උපාදානය කියලා නෙවෙයි, උපාදානයෙන් පටවිය කියන එකයි ස්ථවිය යුත්තේනේ. පටවිය කියන එක ලෝකයේ මට්ටමිනුත් යම් කිසි වැටහීමකට එන්න පුළුවන්. දැන් උපාදානයෙන් යුක්ත වෙලයි පටවිය ඇති වෙන්නේ කියලා කොන්න හොයාගෙන යනවා. එතකොට යම්කිසි ගෝචරත්වයක් ආවට පස්සේ තද ස්වභාවයක්, ගොරෝසු ස්වභාවයක්, මොනවා හරි එහෙම ගෝචරත්වයක් ආවට පස්සේ ඒ කාරණය හොයාගෙන යනවානේ. එතකොට ඒ කරුණුවලට කෙස්, ලොම්, නිය, දත් කියලා තවත් මොනවා හරි දේවල් තියෙනවා නම් යංවා පනඤ්ඤම්පි කිංචි පටවී ධාතු, මෙන්න මේ වගේ දේවල් තියෙනව නම් අන්න ඒව අධ්‍යාත්මික පටවී ධාතුවමයි. එතකොට දැන් උදාහරණ ටිකක් දුන්නනේ පටවී ධාතුවට. කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි, ඔය විදියට තද ස්වභාවයනේ. එතකොට ඒ විදියට කියලා කියනවා යංවා පනඤ්ඤම්පි කිංචි පටවි ධාතු, මෙන්න මේවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒව අධ්‍යාත්මික පටවි ධාතුවයි කියනවා. එතකොට මේ කියන උදාහරණ ටිකයි තව මොනවා හරි තද ස්වභාවයක් මේ විදිහේ මේ ගෝචරත්වයක් තියෙනවා නම් ඇතුළත තමා ගොරෝසු තියු, මෙන්න මේ විදියට මොනවා හරි ඒ ස්වභාවයක් තියෙනවා නම් අයං උච්චති බික්කු අජ්ජත්තිකා පටවී ධාතු, මේ තමයි අධ්‍යාත්මික පටවී ධාතු. එතකොට ආධ්‍යාත්මික පටවි ධාතුව කියලා මැනෙනවා නම් යම් තැනක ආයේ බාහිර විග්‍රහ කරන්න දෙයක් නෑ. එතකොට දැන් අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නන්නේ, උපාදානයෙන් තද ස්වභාවය කියන කාරණය ඉස්මතු වුණොත් එහෙම බාහිරක් කියලා කතාවක් එතන කතා කරන්න දෙයක් ඇත්තේ නෑ. අධ්‍යාත්මික පටේ ධාතුව කියලා මැනෙනවා නම් යම් තැනක ආයේ බාහිර විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒකට සාපේක්ෂවමයි බාහිර වෙන්නේ. ඇතුළත කියලා යමක් ගත්තා නම් ඒකට සාපේක්ෂව අනිත් එක බාහිරයි. එතකොට බාහිර පටවි ධාතු කියලා යමක් ඇද්ද, දැන් එතකොට මේ හැම එකකම පොදු ලක්ෂණයක් ඇද්ද? පොදු ලක්ෂණයක් තියෙනවා උපාදානය. එතකොට අධ්‍යාත්මික පටවි ධාතුව කියන කාරණේ දැක්කනම් දැන් අධ්‍යාත්මික පටවි ධාතුව කියන එක දැක්කනම් අපි සූත්‍රයේ චුට්ටක් බලමු. කක්කලං කරගත අයං උච්චති බික්ඛු අජ්ජත්තිකා පටවිදාති. දැන් මේක විග්‍රහ කරන්නේ කියලාට කියනවා යාචේව කෝපන අජ්ජත්තිකා පටවිදාතු යාච බාහිරා පටවිදාතු පටවිදාතු රේවේස. එතකොට මෙන්න මේ විදියට දැන් අධ්‍යාත්මික පටවිදාතුව කියලා මැනෙනවා නම් යම් තැනක ආයි බාහිර කියලා විග්‍රහ කරන්න දෙයක් නැහැනේ. එතකොට අධ්‍යාත්මික පටවි ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතුමයි. එතකොට අධ්‍යාත්මික පටවි ධාතුව කියලා මැනෙනවා නම් යම් තැනක ආය බාහිර කියලා විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒකට සාපේක්ෂවමයි බාහිර වෙන්නේ. ඇතුළත කියලා යමක් ගත්තා නම් ඒකට සාපේක්ෂව අනිත් එක බාහිරයි. එතකොට බාහිර පටවි ධාතු කියලා යමක් ඇද්ද? දැන් අධ්‍යාත්මික පටවි ධාතු කියලා මැනෙනවා නම් ආයි බාහිර කියලා විග්‍රහ කරන දෙයක් නැහැ නේ. එතකොට අධ්‍යාත්මික කාරණේ කතා කරද්දී ඒකට සාපේක්ෂවම තමයි බාහිරක් ගැන කතා කරන්න වෙන්නේ. එතකොට අධ්‍යාත්මික පටවි ධාතු කියලා මැනෙනවා නම් ආයි බාහිර කියලා විග්‍රහ කරන දෙයක් නැහැ නේ. ඇතුළත කියලා යමක් ගත්තා නම් මේකට සාපේක්ෂව අනිත් එක බාහිරයි. එතකොට බාහිර පටවි ධාතු කියලා යමක් ඇද්ද? දැන් එතකොට මේ හැම එකකම පොදු ලක්ෂණයක් ඇද්ද? පොදු ලක්ෂණයක් තියෙනවා උපාදානය කියන කාරණාව. එතකොට උපාදානයෙන් හටගත්තා. දැන් මේක හොයාගෙන යනකොට මොකක් වෙන්නට ඕනිද? එතකොට තද ස්වභාවය කියන කාරණේනේ ගෝචරත්වය. දැන් මෙතන විග්‍රහ කරන්නේ පටවි ධාතු තද ස්වභාවය කියන කාරණේ. තද ස්වභාවය කියන කාරණය විග්‍රහ කරන්නේ ඇතුළත තමා ගොරෝසු සියුම් උපාදානයෙන් යුක්ත වෙච්ච කියලානේ. එතකොට ඒකේ උපාදානයෙන් හටගත්තා කියලා දැක්කනම් එතකොට තද ස්වභාවය කියන කාරණේ ලෝකයේ මට්ටිමිනුත් ගෝචර වෙන්න පුළුවන් කියලා කිව්වනේ නේ. එතකොට එහෙම විග්‍රහයකට එහා ගිහිල්ලා මේ කියන තද ස්වභාවය කියන ගෝචරත්වය විමසගෙන යනකොට උපාදානයෙන් තදගතිය කියන කාරණේනේ මෙතන ඉස්මතු වෙන්නේ. එතකොට උපාදානයෙන් කියන කාරණාව හොයාගෙන යනකොට මොකක් වෙන්නට ඕනිද? ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට. එතකොට උපාදානයෙන් සදගතිය කියලා ඉස්මතු වෙනවා කියන තැනම අන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම. එතකොට උපාදානයෙන් සදගතිය කියන කාරණ ඉස්මතු වෙන තැනම බොරුවේ ලැගගන්නේ නැති වෙනවානේ. නැති වෙන්න ඕනි නේද? එතකොට සත්‍ය රකින්න ඕනිනේ. ඊළඟට ත්‍යාගය වඩන්න ඕනි. අත්හැරීමෙන් යුක්ත වෙන්න ඕන. ලැගගැනීමක් වෙන්නට බැහැ. ඊළඟට සංසිඳීමෙන් හික්මෙන්නට ඕන. සංසිඳීමක් වෙන්නට ඕන. ඔන්න ඔය ටික වෙන්නට ඕන. මේක කරගෙන යනකොට දැන් එතකොට අධ්‍යාත්මික පඨවි ධාතු කියන කාරණාව එක්ක හොයාගෙන යනකොට මොකද වෙන්නේ? දැන් උපාදානෙන් යුක්ත වෙලා කියනකොට දැන් එහෙනම් සේයා මාත්‍රයක් ගන්න බලන්න. අල්ල ගැනීමක් නිසා වූ දෙයක් කියනකොට අපිට දෙයක් මතක් වෙනවාද බලන්න. එතකොට මෙතනදී පඨවි ධාතු කියන කාරණාව විග්‍රහ කරන්නේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය රැකීම, ත්‍යාගය වැඩීම, සංසිඳීමේ හික්මීම කියන කාරණය කියලා. මෙන්න මේක කොහොමද වෙන්නේ කියලානේ තද ස්වභාවය කියන කාරණය ගන්නෙ. ඒකත් එක්ක තද ස්වභාවය කියන එක විග්‍රහ කරගෙන යනවා. එතන විශේෂ යෙදුමක් තියෙනවා. දැන් තද ස්වභාවය කියන එක අධ්‍යාත්මික අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං කියන කාරණා යම්කිසි වැටහීමක් එක ඉන්න පුළුවන්නේ. හැබැයි මේ කියන තද ස්වභාවය, මේ කියන ගෝචරත්වයක් විමසද්දී අන්න ඉස්මතු වෙනවා එතන උපාදානයෙන් යුක්ත වෙච්ච කියලා. අන්න එතන ඒකා මේ තද ස්වභාවය හොයාගෙන යනකොට උපාදානයෙන් යුක්ත වෙච්ච කියන මෙන්න මේක මේ කියන වැටහීම ආවනම් අන්න මෙන්න මේ කියන ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම. එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට බොරුව තුල ලැබගෙන ඉන්න බෑ. සත්‍ය ආරක්ෂා කරනවා, ත්‍යාගයේ වඩනවා, ත්‍යාගයේ වඩනවා කියනකොට අත්හැරීමෙන් යුක්ත වෙනවා, ලැබගැනීමක් වෙන්න බෑ, සංසිඳීමේ හික්මෙනවා. එතකොට මෙන්න මේ කියන ප්‍රතිපදාවනේ අර්ථාන්විත වෙන්නේ. එතකොට යම්කිසි ගෝචරත්වයක් එතකොට බලන්න තද ස්වභාවයක් කියන කාරණය හොයාගෙන යනවා කියන කාරණයට එහා ගිහිල්ලා අර වැටහීමක් භාවිතා වීමක් නේනේ. එතකොට උපාදානයෙන් තදගතිය කියන වැටහීම භාවිතා වෙද්දී මෙන්න මේ කියන කාරණාටික ඉස්මතු වෙන්නට ඕනනේ. එතකොට මෙතනදී විමසනවා අල්ල ගැනීමක් නිසා වූ දෙයක් කියනකොට අපිට දෙයක් මතක් වෙනවාද බලන්න. එතකොට උපාදානයෙන් තදගතිය කියන මෙතන ලස්සන ඉස්මතුවක් මේකේ සිහිපත් කරා. අල්ල ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ කියලා. එතකොට අල්ල ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට කියන උපාදානයෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. ඊට පස්සේනේ සෙය්‍යතීදං කියන කේසාලෝමන කදන්තා කියලා කියන්නේ. එතකොට ඒක උදාහරණයක්නේ. එතකොට උපාදානයෙන් කියන නිර්වචනය දාලා උදාහරණයක් පෙන්නනවා තද කේස්ලොම් නියදත් කියලානේ. එතකොට අල්ල ගැනීමක් නිසා වූ දෙයක් කියනකොට අපිට දෙයක් මතක් වෙනවාද බලන්න. පටවිය අල්ල ගත්තා කිව්වොත් පටවිය මතක් වෙනවා. දැන් මේ වාක්‍ය දිහා හොඳට බලද්දි අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගත්තම් උපාදින්නම් කියනවානේ. යම් ඇතුළත තමා වශයෙන් ගොරෝසු සියුම් උපාදානේ. එතකොට අල්ලා ගැනීමෙන් තදගතිය කියන එක තමයි මෙතන දිස්මතු කරන්නේ. අල්ලා ගැනීමක් නිසා පටවිය වුණා කියනකොට අපට දැන් දෙයක් හම්බ වෙනවද? අල්ලගත්තේ මොකද්ද කියලා, අල්ලගත්තේ මොකද්ද කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අල්ලා ගැනීමේ උපාදානයෙන් පටවිය කියනකොට දෙයක් හම්බ වෙන ඉඩක් තියෙනවද? දෙයක් හම්බ වෙන ඉඩක් නැහනේ. පටවිය අල්ලගත්තා කිව්වොත් තදගතිය උපාදානය වුණා කිව්වොත් අන්න දෙයක් හම්බ වෙලානේ. කෙස් හම්බ වෙලා, කෙස් කෙස් තදගතියෙන් යුක්තයි. තදගතිය නිසා කෙස් කියලා කිව්වට පස්සේ එතකොට අල්ල ගැනීමක් නිසා පටවිය වුණා කියනකොට දැන් අපට දැන් දෙයක් හම්බ වෙනවද? අල්ලගත්තේ මොකක්ද කියලා, අල්ලගත්තේ මොකක්ද කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අල්ල ගැනීමෙන් තද ස්වභාවය, අල්ල ගැනීමෙන් කෙස්. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. උපාදින්නම් මෙන්න මේකනේ හුරු නැති කාරණේනේ. එතකොට අනේ උපාදින්නම් කියන කාරණයත් එක්ක විමසගෙන යනකොට අල්ල ගැනීමක් නිසා පටවිය වුණා කියනකොට අපට දැන් දෙයක් හම්බ වෙනවද? අල්ලගත්තේ මොකක්ද කියලා, අල්ලගත්තේ මොකක්ද කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔන්න ඕක විමසීමට යනවා. අල්ලගත්තේ මොකක්ද කියන කාරණාවට යන්නේ නෑ. එතකොට උපාදින්න අල්වා ගැනීම නිසා තදගතිය කියන කාරණය විමසෙනකොට අන්න ප්‍රඥාවින් අප්‍රමාදීම සිදුවීම වෙනවානේ. එතකොට අල්ලගත්තේ මොකක්ද කියන කාරණාවට යන්නේ නෑ. දැන් කෙස් අල්ලගත්ත අල්වා කෙස් අල්ලා ගැනීම කියලා කිව්වොත් එහෙම, එහෙම නැත්නම් පටවිය තදගතිය අල්වා ගැනීම, අල්වා ගැනීම නිසා තදගතිය කියනකොට අන්න දෙයකට එහෙම සමීප වීමක් වෙන්නේ නැහනේ. යා චේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු. මෙන්න මේ ආධ්‍යාත්මික හා බාහිර කියලා පටවි ධාතුවක් ඇද්ද? මේ සියල්ලක්ම පටවි ධාතු රේවේසා, පටවි ධාතුමයි, පටවි ධාතුවක්මයි. එතකොට බලන්න තද ගතිය අල්වා ගැනීමෙන් කියන කාරණය නෙවෙයි, අල්වා ගැනීමෙන් තදගතිය කියන කාරණය විමසනකොට අන්න මෙන්න මේ කියන දැන් පුරුෂයා කියලා කියන කාරණේ විග්‍රහ කරන්න නෙමේ ගත්තෙනේ. ඒ කාරණාවට ඉඩක් නැති වෙනවා. අර කියන ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය ආරක්ෂා කිරීම, ත්‍යාගයේ වැඩීම, සංසිඳීමේ හික්මීම කියන ඒ කාරණය සිදුවීමක් හැටියට සිදුවෙනවානේ. එතකොට අධ්‍යාත්මික පටවි ධාතුව විමසගෙන යනකොට බාහිර පටවි ධාතුවක් කියලා අධ්‍යාත්මික බාහිර කියන කාරණාවත් මේ කියන සියල්ලක්ම පටවි ධාතුමයි කියලා එතනදී ඒ පටවි ධාතුව කියන කාරණය විග්‍රහ කරනවා. තාමත් ගැඹුරු කාරණයක් හිතන්න විමසන්නට ඕන විදිහට සයින්වාසය මෙතනදී ඉස්මතු කරලා තියෙනවා. මේ කාරණාව ගැන මොනවා හරි පැහැදිලි කරන්න හෝ එහෙම නැත්නම් අදහසක් තියෙනවා නම් කතා කරලා එහෙම නැත්නම් අපි යමු ඉස්සරහට. මම හිතන්නේ ඉතාමත් ගැඹුරු සූත්‍ර දේශනාවක් විග්‍රහයක් මේ කියන කාරණාවන් එක්කම අවධානය යොමු කරගෙන විමසන පැත්තට අපි යොමු වෙනවා නම් ගොඩක්ම වටිනවා. අපි ඉතිරි ටිකක් බලමු. ඇත්තටම මේ අර මෙවැනි අර්ථ විග්‍රහයක් විශේෂයෙන්ම ධාතු විභංග සූත්‍රයේ නිදාණය පර්යාය පදවැංජන ගත්තට පස්සේ ඉතාමත්ම ගැඹුරු දහම් පර්යායක් නෙමෙයි ඉස්මතු කරන්නේ. එතකොට ඒකත් එක්ක බලනකොට හරිම වටිනා විමසිය යුතු දැන් මේ උපාදානයෙන් තද ස්වභාවය කියන කාරණේ කියන කාරණා ඉස්මතු කරන විදිහ ගත්තට පස්සේ හරිම සුන්දර දහම් පර්යායක් ගැඹුරු දහම් පර්යායක් ඇත්තටම විමසන පැත්තටම තමයි යොමු වීම වෙන්නට ඕන කියලා හිතෙන්නේ. අපි බලමු ඉතින් ටිකක් 25 පිටුවේ මුල ඉඳලා බලන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
සරණස් දැන් මේ පුතන අර අජත් පටුදාතු වෙන කතා කරනකොට එතන සරණස් කියනවා මේක අල්ලා ගැනීමෙන් කියන තමා කියන ස්වභාවය කියලා බලන්න කියලා. ඒත් එක්කම ආය කියන ලම් වීමක් නැහැ කියන එක, කියන්නේ ලම් වෙලා බලන්නේ නැහැ කියන කතාව. එතන සරණස් දෙක ගැන පොඩි අර මේ සාමාන්‍ය අල්වා ගැනීම නම් සංවීමක් වගේනේ අපිට තේරෙන්නේ. එතන සාන පැහැදිලි කරන්න පුළුවන් ද එතන කරුණාවෙන් තිරවසන්න.
මට කාරණේ පැහැදිලි නෑ මහත්තයා, පොඩ්ඩක් නැවත ඒ කාරණේ චුට්ටක් කියන්න පුළුවන්ද?
ආධ්‍යාත්මික පටවි ධාතු විස්තර කරන කොට සාමාන්‍යස එතන කියනවානේ අර අල්ලා ගැනීමක් සම්බන්ධයෙන් කියනවා නම් අල්ලා ගැනීමෙන් කියලා. එතකොට මේ එතන කියන්නේ ඒත් එක්කම කියනවා එතන ලංවීමක් නැහැ කියන එක. හතර එතන ඒ දෙක අර අල්ලා ගැනීමක් නම් සාමාන්‍ය අපි ලංවීමක් වෙලා නේද අල්ලා ගැනීමක් කියන එක තමයි මගේ අදහස. ආයසන්නස ඒක පොඩ්ඩක් අර පැහැදිලි කරගන්න අමාරුයි, පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කියලා තමයි අහුවේ සාන්නංශ.
හරි, මේ අපි බලමු මහත්මයා. දැන් මෙතන කියන්නේ කතමාච බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු භික්ෂුව අධ්‍යාත්මික පඨවි ධාතුව කවරේද කොහොමද? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියලානේ. එතකොට යම් අධ්‍යාත්මික කෙනෙකු ඇතුළත පච්චත්තං තමා කියන කාරණාව එක්ක කක්කලං තද වූ කරිගතං ගොරෝසු වූ උපාදින්න අල්වා ගැනීමෙන් යුක්ත කියන කාරණේනේ මේ සූත්‍රයේ දිස්මතු කරන්නේ. එතකොට දැන් ගෝචරත්වය තුළ දැන් අජ්ජත්තං කියනකොට දැන් අපි කියමුකෝ මේකට උදාහරණයක් විදිහට දීලා තියෙන කේස් නේ. කර කේස් කියන කාරණේ ගත්තොත් ඔන්න අපි අපිට අල්ලල බලනකොට ඇතුළත තද ස්වභාවයක් නේනේ. ඊට පස්සේ තමා කියන කාරණාව එක්ක පච්චත්ත, ඊට පස්සේ කක්කලං තද ස්වභාවයක් නේ, පරිගතං ගොරෝසු. දැන් ඒ කාරණා ටික ප්‍රකට වෙනවානේ. ඒව සාමාන්‍යයෙන් ලෝකෙ මට්ටමිනුත් යම් කිසි ඒ කාරණා ටික අපි දන්නවානේ. හැබැයි මෙතන දක්වල තියෙනවා උපාදින්න උපාදානේ යුක්ත වෙච්ච කියන කාරණේනේ මෙතනදී. දැන් අර කා දැන් උපාදා දැන් අපිට එහෙම එකක් අපිට ගෝචරත්තේ දැන් විමසලා වැටහීම් සහගත බවකින් මේක දකින්න කොටනේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියලා විග්‍රහ කරන්නේ. එතකොට දැන් උපාදානයෙන් කෙස් කියන කාරණය හෝ තදගතිය කියන කාරණය අපිට ප්‍රකට වුණොත් එහෙම අනේක ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියලා ඉස්මතු කරානේ. එතකොට දැන් උපාදානයෙන් යුක්ත වෙච්ච කියන කාරණාව අපි දැන් තදගතිය උපාදානය වෙනවා කියලා ගත්තොත් එහෙම එතන ප්‍රශ්නයක් නේ. එතකොට පඨවිය අල්ලගත්තා, තදගතිය අල්වා ගැනීමක් කියලානේ සාමාන්‍යයෙන් හොයාගෙන යනකොට අදහසක් එන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා පඨවිය අල්ලගත්ත කියලා නෙමෙයි, අල්ලා ගැනීමකින් පඨවිය කියන කාරණේ මෙතනදී ඉස්මතු කරන්නේ නේ. අන්න එහෙනම් එතන නේද විමසෙන්න ඕන තැන.
එහමයි, එතන හරි සන්නර්ථ.
හරි,
ඊළඟට සමන්නත් අර කියනවා නේද ලංවීමක් නෙවෙයි කියලා. අන්න එතන තමයි මම කියන්නේ. එතන අර සාමාන්‍ය උපදාන වුණා නම් අපි ලංවීමක් කියලා සාමාන්‍ය අර සාමාන්‍යයෙන් අපි අපිට වැටීම තියෙන්නේ. අනකට මෙතන ජාපාව කියනවා ලංවීමක් නෙවෙයි කියන එකත් නේද. ඒකයි එතන තමයි මම සාමාන්‍ය විමසීම කරේ.
කොත්තනද කියලා මට චුට්ටක් බලාගන්න අමාරුයි. පෙන්නන තැන පුතුමා
ඊට පහලින් සන්නස
කිය පිටුවද
මල්ලඟ සන්නස හාඩ් කොපි ගන්නන්නේ. ඊට පහලින් කියුණානේ සන්නදර ඒක අල්ලා ගැනීමක් ඒ වුණාට ලංවීමක් නෙවෙයි කියලා.
ඔව්, අල්ලා ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ කියලා කියන. එතන නේද?
එහෙමයි එහෙමයි.
හරි හරි. එතකොට දැන් එහෙම කියනකොට දැන් එතකොට විමසීමක්ම නේද තියෙන්නේ?
එහෙමයි.
දැන් උපාදානයෙන් තදගතිය කියලා විමසනකොට විමසගෙන යනකොට අන්න තදගති අල්ලගත්ත කියලා නෙවෙයිනේ කියන්නේ. එතකොට ඒක හොයාගෙන යනකොට අන්න අර සිදුවීමනේ වෙන්න ඕන. එතකොට දැන් ඒ කාරණේ පැහැදිලි කරන්න තමයි උපමා ටික දෙන්නේ සෙයති ඉදන් කියලානේ. දැන් අපි ගමු චුට්ටක් සූත්‍රයට ගිහිල්ලා බලමු. එක සෙයති ඉදං කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටිමින්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං පරිසං යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්න. අයං උච්චති බික්ඛු අජ්ජත්තිකා පඨවී ධාතු. එතකොට දැන් මෙන්න මේ විදිහට දැන් මම පොඩ්ඩක් මෙහෙම කියන්නම්කෝ. දැන් කෙස් ලොම් නියදත් සම්ම ওই විදිහට අපිට පේන ටිකනේ. එතකොට වකුගඩු හදවත ඒවා කිසිහල් අපිට පේන්නේ නැහැ නේ නේ. එතකොට දැන් අල්ල ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ කියනෝනේ. ඊට පස්සේ කියනෝ අන්න ඒකකින් පටගන්න දේවල් තමයි කියලා මොන වගේ දේවල්ද කියලා මේ ඒ උපාදානයෙන් කියන නිර්වචනය දාලා උපාදානයෙන් කියන නිර්වචනය දාලා උදාහරණයක් තමයි පෙන්වන්නේ කෙස්ලොම් නියදත් කියලා. එතකොට අර ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැත්නම් මොකද එතකොට? දැන් මේක විමසන්න නේද තියෙන්නේ? දැන් උපාදානයෙන් තදගතිය කියන කාරණේ නැත්නම් මොනවා හරි අපිට දැන් කෙස් කියන කාරණේ අපිට ගෝචර වෙනවා නම් උපාදානයෙන් කෙස් කියලා කියන කාරණාව සමීප කිරීමක් නේ තියෙන්නේ. එතකොට අල්ලා ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා කිව්වොත් එහෙම ඒක නিত্য ස්වභාවයක් වෙනවනේ. එහෙමනම් අල්ලා ගැනීමෙන් තදගතිය කියන කාරණේ තමයි බුද්ධ වචනය. අපේ ගෝචරත්වය මොකක්ද? තදගතිය අල්වා ගැනීමෙන් කියලා නේද ගෝචරත්වය තියෙන්නේ. එහෙමනම් ඒක දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උපාදානයෙන් කියන එකනේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ මේක ප්‍රශ්නයක් කියලා කතා කරන්න පුළුවන් දෙකපු ස්වභාවයකටනේ. එතකොට විමසගෙන යනකොට දැන් අපිට ගෝචරත්වය ගත්තට පස්සේ තද ස්වභාවයක් ඒ මොකක්ද ගෝචර අධ්‍යාත්මික අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං කියන කාරණය නේ සාමාන්‍යයෙන් යොමු වෙන්නේ ගොරෝසු කියන කාරණය. දැන් කෙස් ගත්තට පස්සේ තද ස්වභාවයක් කියන කාරණේ සාමාන්‍යයෙන් ලෝකයේ මට්ටමින් පටවියාපෝ තේජුවයි ඔහොම කියලා යම් කිසි වැටහීමක් එක්කනේ ඉන්නේ. තද ස්වභාවයක් කියන කාරණයක් එක්ක ඉන්නේ. තද ස්වභාවය අල්වා ගැනීමෙන් කියන කාරණය දැක්කනම් අල්වා ගැනීම නිසයි තදගතිය කියන කාරණය අල්වා ගැනීම නිසයි තද ස්වභාවයක් ප්‍රකට වීම කියන වැටහීම භාවිතා වෙනවනම් එතනදී මෙන්න මේ කියන තද ස්වභාවය කියන අර්ථාන්විතව දැකලානේ.
එහෙමයි.
ඒක අල්ලා ගැනීම
එතකොට තමයි නේද විමසීමක් කරගෙන යෑමේදී තමයි ඒකාන්ත කරලා සම්ප කරලා උත්තරයක් දෙන්නේ නැහැ දීලා නැහැ කියලා කියන්නේ නේද? එහෙම සන්නද?
ඔව්, විමසගෙන යනකොට දැන් අල්ල ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ. එතකොට විමසගෙන යනකොට ඒ ඒ ඒ වැටහීම භාවිතාවයක් වුණොත් එහෙම
ප්‍රඥාව භාවිතාවෙන්
භාවිතා වෙනකොට අන්න එතකොට එතෙන්ට කියන්න තියෙන්නේ අර ඊතර වීමේ ප්‍රතිපදාවක් මෙතන ඉස්මතු වෙන්නේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන එක. එතකොට ඒකාන්ත කරලා කිව්වොත් එහෙම හැබැයි
නිත්‍ය වෙනවා.
ඒකාන්ත කරලා ඒකාන්ත කරලා එතකොට අන්න තදගතිය අල්වා ගැනීම කියන දේට ආය යනව නේද? එතකොට අල්වා ගැනීමෙන් තදගතිය කියන එක නේ භාවිතා වෙන්න ඕන. අවසන්ද මහත්ය
නිතර සොයින්න අපි මට පැටහෙන විදියට දැන් පද ගතියෙන් පටවී කියන උපාදානයෙන් තද ගතිය කියනකොට අපි විමසීමක් පැත්තරයි යන්නේ. සාමාන්‍යයෙන් අපිට සිද්ධ වෙන්නේ දැන් කෙස් බාර අරගෙන කෙස් වල තද ගතියක් කතා කරන ස්වභාවයක් අපි තියෙන්නේ සාමාන්‍යයෙන්. අපි උපාදානය වූ නිසා පදගතියක් කෙස් වලට ලංවීමක් කෙස් වල කෙස් බාර ගැනීමක් නැහැ. උපාදානය නිසා වූ පැනවීමක් කියන විමසීමකට යනවා කියන අදහසක් නේද කියන්නේ කියලා.
දැන් කෙස් තදයි කියන කාරණේ සාමාන්‍යයෙන් විමස ජීවිතය ගැන යම් විමසීමක් එක්ක කටයුතු කරගෙන වලට කොහොමටත් නිකන් කෙස් කියන්නේ තද ස්වභාවයක් කියන එක වැටහීමක් තියනව නේද විමසද්දි? එතකොට අල්ල ගැනීමකින් යුක්තවීමෙන් කියන කාරණාවට ඒකාන්ත වුණොත් එහෙම එතකොට ඒක එතන නිත්‍යයක්. දැන් විමසගෙන යන් දැන් විමසන්න තමයි කාරණාවක් ඉස්මතු කරන්නේ. ඒ ඉස්මතු කරපු කාරණාව අල්ලගත්ත අල්ලා ගැනීමෙන් යුක්තවීමෙන් කියන කාරණාවට ඒකාන්ත වුණොත් එහෙම ඔය මේක මෙහෙම තමයි මේක උපාදානයෙන් තදගතිය කියන එක ඒකාන්ත වුණා.
ඒතර ඒක සත්‍යය කියලා අරගෙන නවතින විමසීමක් වෙන්නේ
නැහැ. අන්න ඒ අන්න හරි. විමසන පැත්තකට ඒතකොට යොමු වෙලා නැහැ නේද? ඒතකොට විය යුතු කාරණේ මොකක්ද? දැන් තද සබා දැන් බලන්න මෙතනදී කිප කාරණේ දැන් තද ස්වභාවය කියන දැන් ලෝකේ මට්ටමිනුත් යම් කිසි ගෝචරත්වයක් විමසගෙන යනකොට තද ස්වභාවයක් කියන එක ගෝචරයිනේ නේද? ගොරෝසුයි. දැන් කෙස් ගත්තට පස්සේ තද ස්වභාවයක් ගොරෝසුයි අධ්‍යාත්මිකයි කියන ගෝචරත්වයේ තුල ඉන්නවනේ. එතකොට ඒක විමසනකොට තද ස්වභාවය විමසනවා. හැබැයි දැන් මෙතනදී විග්‍රහය දීලා තියෙන්නේ තද අජ්ජත්නම් පච්චත්නම් උපාදින්නම් කියන කාරණේනේ මෙතන මේ අපිට ගෝචර නැති කාරණේනේ. උපාදානින් කියලා කියන්නේ අල්වා ගැනීම කියන නිර්වචනය. එතකොට අල්වා ගැනීම කිය අල්වා ගැනීමෙන් තදගතිය කියන කාරණේ අපිට වැටහීමක් භාවිතාවක් වුණොත් එහෙම අන්නර තියෙන අර අර්ථාන්විත වීම වෙනවනේ. එතකොට අල්වා ගැනීමෙන් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත වුණොත් එහෙම ආව මේක මොකද වෙන්නේ? උපාදානයෙන් තද ඉතාම මේ ඔබතුමා විමසපු තැන ගොඩක් මේ වටින තැනක් කියලා හිතෙනවා. සහ ස්වාමීන් වහන්සේ ඒ සියුම් තැන ගොඩක් මේ තීව්‍ර කරලා ඉස්මතු කරලා තියෙනවා. එතකොට දෙසටක්ම කියලා තියෙනවා. ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දීලා නැහැ කියලා මේ නැවත කියලා තියෙනවා. ඇත්තටම මේ දරෙහිම අල්ලා ගැනීමකින් යුක්ත වීමෙන් කියන කාරණාවට ඒකාන්ත කරලා සමීප කරලා උත්තරයක් දුන්නොත් එහෙම ඒක නිත්‍ය වෙනව නේනි. එහෙමනම් විමසද්දී අල්වා ගැනීමෙන් තදගතිය කියන එක එහෙම නැත්නම් අල්වා ගැනීමෙන් කෙස් කියන කාරණය කියන ගෝචරත්වය විමසද්දී ඒක ඒකාන්ත පැත්තකට යන්නේ නැතිව අර කියන ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියනකොට අන්න බොරුව තුළ රැකගන්නේ නැති වෙන්න ඕනනේ.
ගැඹුරු, ඉතාම ගැඹුරුයි,
ඉතාම ගැඹුරුයි, හිතන්න ඕනනේ, ගොඩක් වටින තැනක් විතර. ඊට පස්සේ අල්වා ගැනීම කියන නිර්වචනය දාලා උදාහරණයක් තමයි, උදාහරණයක් තමයි සෙයති ඉදම් කියලා කෙස්ලොම් නියදත් කියලා මේ මේ කාරණාවන් තදයි කියලා හම්බ වෙන්නේ. තව මොනව හරි තියෙනවද මහත්තයා?
එතන තමයි විමසීම කළේ. ඒක ඉතින් ගොඩක් ගැඹුරුයි. ආපහු නැවත නැවත ඒක සන්නස විමසීම ලක් කරන්න ඕනේ. ඉතින් ඒක යම් පැහැදිලිමක් වෙනවා සන්නස. අර කලින් තිබ්බට වැඩි අවධානයක් මොනවානේ ගැන තෙරුවන් සන්නස.
තෙරුවන් සරණයි. ඊළඟට විසි පහ පිටුව තං නේතං මම දැන් බාහිර කියන කාරණාව නේතං මම කියන්න ඕනි නෑ නේද? සාමාන්‍යයෙන් ඉතාම ප්‍රාථමික මට්ටමේ අනුන්ගෙන් බාහිරනේ, කොහොමත් මගේ නෙවෙයිනේ කියන්න ඕනි නෑ. එතකොට නේතං මම කියලා කියන්නේ අර පළවෙනි කාරණාව මගේ නොවේ, මගේ නොවේ කියලා කියන්නේ. එතකොට දැන් මේ විදිහට පඨවි ධාතු කියන කාරණය අල්වා ගැනීමෙන් පඨවි කියන කාරණයත් එක්ක විග්‍රහ කරාට පස්සේ උපාදානයෙන් කියන කාරණයත් එක්ක ඒ දැකීම ඇති වුණාට පස්සේ බාහිර කියන කාරණාව න ඒතං මම මගේ නොවේ කියන්න ඕනි නෑ නේද? එතකොට බාහිර කියන කාරණය අමුතුවෙන් නේතං මම කියල එතෙන්ට දාන අවශ්‍යතාවයක්, කොහොමත් බාහිරනේ මගේ, ඒ කියන්නේ තං නේතං මම කියන කාරණය අර්ථාන්විත වෙලානේ. එතකොට මගේ නෙවෙයිනේ කියන්න ඕන නැහැනේ නේද? එතකොට නේතං මම කියලා කියන්න. අර පළවෙනි කාරණාව මගේ නොවේ, මගේ නොවේ කියලා කියන්නේ මගේ කියන අද්දකීම් ලෝකයට ඇවිල්ලා නැහැ. මගේ කියලා කියන්නේ අද්දකීම් ලෝකයට යමක් ආවනම් ඒක එහෙම්මම මගේ අද්දකීමක් නේද? මට හම්බෙච්ච එකක්, මගේ අද්දකීමක්, මට ලැබීමක්, මගේ අත්දැකීමක්. දැන් අර උපාදානය කියන කාරණාව එක්ක පැහැදිලි කරේ මගේ නොවේ කියලා කියන්න. සංකල්පයකින් නැතුව මගේ කියන විග්‍රහයක්, ඒ කියන්නේ මගේ කියන ලැබීමක්, යම් පැනවීමක්. පටවිය කියන එකක් එක්ක එන්නේ නැහැ, විග්‍රහයක් එන්නේ නැහැ. දැන් මොකකද කියලා අල්ලගන්න බෑ. දැන් පටවිය ගැන විග්‍රහ කරන්න දෙයක් නැහැ. පටවිය කියන කාරණාව මොකක් නිසාද මොකක් උපාදාන කරගෙනද කියලා අල්ලගන්න දෙයක් නැහැ. දැන් අත්දැකීම් ලෝකයක් ඉන්නේ නැහැ නේද? එතකොට දැන් මේ කියන අල්වා ගැනීම නිසා තදගතිය කියන වැටහීමත් එක්ක නේතං මම කියන කාරණාව කියන්න ඕන නෑනේ බාහිර ප්‍රාථමික මට්ටමින් අනුන්ගේ බාහිර කොහොමත් ඒක කියන්න ඕන නෑනේ. එතකොට නේතං මම කියලා කියන්නේ අර පළවෙනි කාරණාව මගේ නොවේ කියලා කියන්නේ. එතකොට එතන අර යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් කියලා කිව්වනේ. එතකොට ඒ උපාදානය නිසා තදගතිය කියන ඒ දැක්ම භාවිතාවීම සිදුවීමේදී මගේ නොවේ කියලා ඒ අත්දැකීම් ලෝකයට ඇවිල්ලා නැහනේ. මගේ කියලා කියන්නේ අත්දැකීම් ලෝකයට යමක් ආවනම් ඒක එහෙම මගේ අත්දැකීමක් නේද? එතකොට දැන් ඒ වැටහීම භාවිතාවීමක් නේ වෙලා තියෙන්නේනේ. දැන් මට හම්බෙච්ච එකක් මගේ අත්දැකීම. දැන් අර උපාදානය කියන කාරණාව එක පැහැදිලි කරේ. එතකොට ඒ කාරණය ඒ උපාදානය කියන කාරණය එක්කනේ මේ පැහැදිලි කරන්නේ. මගේ නොවේ කියලා කියන්න සංකල්පයකින් නැතුව මගේ විග්‍රහයක්. ඒ කියන්නේ මගේ කියන ලැබීමක් යම් පැනවීමක් පටවිය කියන එකත් එක්ක එන්නේ නැහැ. විග්‍රහයක් එන්නේ නැහැ. එතකොට උපාදානයෙන් කියන කාරණය වැටහීමත් එක්ක මගේ කියන ලැබීමක් යම් පැනවීමක් පටවිය කියන එකක් එක්ක එන්නේ නැහැ. දැන් මොකකද කියලා අල්ලගන්න බෑ. දැන් පටවිය ගැන විග්‍රහ කරන්න දෙයක් නැහැ. පටවිය කියන කාරණාව මොකක් නිසාද මොකක් උපාදාන කරගෙනද කියලා අල්ලගන්න දෙයක් නැහැ. දැන් අත්දැකීම් ලෝකයක් ඉන්නේ නැහැ නේද? එතකොට තද ස්වභාවය උපාදානයේ නිසා තද ස්වභාවයේ කියන වැටහීම එනකොට අත්දැකීම් ලෝකයක හොයාගෙන යනකොටනේ ඒ වැටහීම එන්නේනේ. එතකොට පටවිය කියන කාරණාව මම නොවේනේ. පටවිය මගේනේ. පටවිය මම නෙවෙයි, පටවිය මගේ. එතකොට මගේ කාරණාවක් නැහැ. දැන් මගේ කියන කාරණාවක් මොනවා හරි කරුණක් එක්ක නේද මම කියන කාරණාවක් එන්නේ. දැන් නේතං මම පටවිය මගේ නොවේ කියන කාරණාව ඉක්මවලා පටවිය මගේ මගේනේ පටවිය මම නෙවෙයි පටවිය මගේ. එතකොට මගේ කියන කාරණාව එන්නේ නැහැ. නේතං මම නේසෝ හමස්මි. දැන් මම කියන කාරණාවක් මොනවා හරි කරුණක් එක්ක නේද මම කියන කාරණාවක් එන්නේ. දැන් අපට නිකම් කරුණක් කතා කරලා බලන්න, මේ ලෝකයේ
අපේ අධ්‍යක්ීම් ලෝකයක් අධ්‍යක්ීම් ලෝකයක් විග්‍රහයක් මොකක්වත් නැත්නම් කල්පනා නිකමට කියන කරුණක් කතා කරලා බලන්න මේ ලෝකයේ අපේ අධ්‍යක්ීම් ලෝකයක් අධ්‍යක්ීම් ලෝකයක් විග්‍රහයක් මොකක්වත් නැත්නම් අධ්‍යක්ීම් ලෝකයක් විග්‍රහයක් මොකක්වත් නැත්නම් මම කියලා කතා කරන්න පුළුවන්ද මම කියලා කතා කරන්න බැහැ දැන් තද අල්වා ගැනීමෙන් තදගතිය කියන කාරණයක් ඉස්මතුවක් වෙනකොට දැන් මොනවා හරි ලෝකයේ අධ්‍යක්ීම් ලෝකයේ ගෝචරත්වයෙන් තොරව මොනවත් කතා කරන්න බැහැනේ නේ. එතකොට මොනවා හරි කතා කරන්න සමීප කරන්න ඕන කාරණාවක් ඉස්මතු කරලා දෙන්න නේ. එතකොට මම කියලා කතා කරන්න බෑ. අධ්‍යක්ීම් ලෝකයක විග්‍රහය අයිතිත්වයකින් කතා කරන එකක්. අධ්‍යක්ීම් ලෝකයක විග්‍රහය අයිතිත්වයකින් කතා කරන එකක්. මට ලැබෙන එකක්. මගේ දෙයක්. එහෙම එකක් ලැබෙන්නේ නැත්නම් මම කතා කරන්න පුළුවන්ද? මම කතා කරන්න බෑ. මේක නුවණකින් දකින්න ඕනි දෙයක්. සංකල්පයකින් නොවේ. එතකොට දැන් පඨවි ධාතු කියන කාරණය සමීප කරලානේ මේ විග්‍රහයක් දෙන්නේ. එතකොට ඒක විමසීම සඳහා දෙන කාරණයක්නේ. එතකොට ඒක විග්‍රහය දුන්නා උපාදානය නිසා තද ස්වභාවය කියන එකනේ. එතකොට එහෙම නැත් කියන්නේ නිවීම කියන කාරණයක් විග්‍රහ කරලා දෙන්න ලෝකයේ ගෝචරත්වයකින් තොරව විග්‍රහයක් දෙන්න හැකියාවක් නැහැනේ නේ. එතකොට ඒ කාරණේ විග්‍රහ කරන්න ගත්තට ඒ ලෝකයේ අපේ අධ්‍යක්ීම් ඒ මොනවත් නැතුව විග්‍රහ කරලා දෙන්න බැහැනේ නේ. මම කියලා කතා කරන්න පුළුවන්ද? මම කියලා කතා කරන්න බෑ. අධ්‍යක්ීම් ලෝකයක විග්‍රහය අයිති වයකින් කතා කරන එකක්. එතකොට දැන් කාරණයක් ලෝකයේ කාරණාවක් සමීප කරන්නේ නැතිව ලෝකයේ අධ්‍යක්ීම් ලෝකයක ඉන්න කෙනෙකුට ඊතර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරලා දෙන්න නම් එයාගේ ගෝචරත්වයටනේ කතා කරන්න ඕන. එතකොට අර විමසන ස්වභාවයකින් යුක්තව ඒ සමීප කිරීමක් කරනවා. එතකොට ඒක අන්න එතන කොහොමද තියෙන අධ්‍යක්ීම් ලෝකයක විග්‍රහය අයිතිත්වයකින් කතා කරන එකක්. මට ලැබෙන එකක් මගේ දෙයක්. එහෙම එකක් ලැබෙන්නේ නැත්නම් මම කතා කරන්න පුළුවන්ද? මම කතා කරන්න බෑ. මේක නුවණකින් දකින්න ඕනි දෙයක්. සංකල්පයකින් නොවේ. එතකොට ඒ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊතර වෙන ප්‍රතිපදාවක්නේ. හැබැයි ලෝකයේ ඉන්න කෙනෙකුට ඊතර වෙන ප්‍රතිපදාව ගැන කියලා දෙන්න වෙනවානේ. එතකොට අද්දකීම් ලෝකයේ ගෝචරත්වයකින් තොරව එවැනි කාරණයක් කියලා දීමේ හැකියාවක් නැහැනේ, ගන්න වෙනවානේ. එතකොට ඒ ගන්න කාරණය සමීප කරලා කියලා දෙනවා, සමීප කරනවා. හැබැයි දැන් කේස් තදයි, කේස් අල්වා ගැනීම කියන කාරණය, තද ගති අල්වා ගැනීම කියන කාරණය එහා ගිහිල්ලා අන්න බුදුරජාණන් වහන්සේ ඊතර වෙන කෝණය විග්‍රහ කරලා දෙනවා, අල්වා ගැනීම නිසා තද ස්වභාවය කියලා. එතකොට දැන් තද ස්වභාවය කියන එක ගෝචරයි. හැබැයි අල්වා ගැනීම නිසා කියන එක අපේ අද්දකීම් ලෝකයේ ගෝචරත්වයේ තියෙන කාරණයක් නෙමෙයි. එහෙමනම් අල්වා ගැනීම නිසා තදගතිය, අල්වා ගැනීම නිසා කෙස්, එහෙමනම් ඒක විමසීමක්මනේ. එහෙමනම් ඒ සමීප ලෝකයේ ඉන්න කෙනෙකුට කියලා දෙන උපාදානයෙන් පටවිය කියලා. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක, අනුවම වූ විමසීම කියන එක, බාහිරට යොමු වීම කියන එක සිදු වෙලා අන්න කියන කාරණේ විමසීමක්ම නේද ඉස්මතු වෙන්නේ. ඒ ඉස්මතුව තුළ මොකද වෙන්නේ? අන්න කියන කාරණයට අනුගත වෙලා විමසනවානේ. අනුවම වූ විමසීම, බාහිරින් කියන කාරණයට අනුවම වූ විමසීමනේ මෙතන සිදු වෙන්නට ඕන. හැබැයි සමීප කරලා තිනවා, දැන් කේස් කිව්වට පස්සේ සමීපයිනේ. එතකොට පටවි ධාතු තද ස්වභාවය මේ විමසනවානේ. එතකොට ඒක විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරගත්තම් උපාදින්න. එතකොට ඒක සමීප කරලා තියෙනවානේ. එතකොට අධ්‍යාත්මික තමා වශයෙන් තද ගොරෝසු එහෙම කියනකොට සමීපයිනේ. හැබැයි ඒ කාරණය විමසද්දී උපාදින්න, උපාදානය නිසා තදගතිය කියන කාරණේ ඉස්මතු වෙනකොට අන්නේ ඒ අද්දකීම් ලෝකේ අයිතිත්වයකින් තොරව විග්‍රහයක් දෙන්න බැහැනේ. එතකොට ඒ මට ලැබෙන මගේ දෙයක්, එහෙම එකක් ලැබෙන්නේ නැත්නම් මම කතා කරන්න පුළුවන්ද? මම කතා කරන්න බෑ. මේක නුවණින් දකින්න ඕන දෙයක්. එතකොට අන්න එහෙමනම් ඒක විමසද්දී තද උපාදානය නිසා තදගතිය කියන කාරණේ විමසද්දී අන්න වැරද්ද, වැරද්ද හැටියට දකින තැනම ඒක ඉක්මවන ස්වභාවයකට තමයි යොමු වීම සිද්ධ වෙන්නේ. නමේසෝ අත්තාති. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කාරණාව මගේ ආත්මය නොවේ, ඒ කරුණට මගේ ආත්මය නොවේ. ඒ කියන්නේ දැන් මෙතන අර නිකම්ම කියවුණා නේද අතහැරුණා කියලා, මගේ අල්ලා ගැනීමක් නොවේ. දැන් මේක මගේ අල්ලා ගැනීමක් නොවේ, මගේ නොවේ, මම නොවේ, මගේ අල්ලා ගැනීමක් නොවේ. දැන් එතනම ක්‍රමයක් ගිහිල්ලා නේද? දැන් ක්‍රමයක් නෙවේ. දැන් බලන්නකෝ, එතකොට සත්‍ය රැක්කා. ඇයි ඒ බොරුවක ලැගගත්තේ නැහැ? දැන් ත්‍යාගයේ වැඩුණේ නැද්ද? ත්‍යාගයේ වැඩුණා. සංසිඳීමක් නෙවේදාවේ, සංසිඳීමෙන් හික්මුණා. එතකොට දැන් සත්‍ය රැකලා කියනකොට පරම සත්‍ය වූ නිබ්බාණය සක්කාය නිරෝධේ නේද ගිහින් තියෙන්නේ. පරමේව සච්ඡං යදිදං නිබ්බාණං. ත්‍යාගය අතහැරෙනවා වඩනවා කියනකොට රාග ද්වේෂ මෝහයි ඉක්මෙව්වේ. ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ. ඒකයි සංසිඳුනේ. එතකොට දැන් නේතං මම නේසෝ හමස්මි කියන කාරණා වර්තාන්විත වෙද්දී නමේසෝ අත්තාති කියන කාරණයක්, එතකොට ඒකත් එක්කම කතා වෙනවා. මම මගේ මගේ මම මගේ අල්වා ගැනීම කියන කාරණය ඉක්මවනවානේ. අන්න ඒකත් එක්ක අර්ථාන්විත වෙනව නේද? මගේ අල්වා ගැනීමක් නෙවෙයි. එතකොට ඒකත් එක්ක අර අර ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම කියන තැනම අර ඒ සිදුවීම සිදුවෙලානේ. එතකොට සත්‍ය ආරක්ෂා වෙනවා, ත්‍යාගයේ වඩනවා, සංසිධීමේ හික්මෙනවා. පරමේව සත්‍යං යදිදම් නිබ්බාණ. එතකොට සංසිඳුනේ මොකක්ද? රාග ద్వේෂ මෝහ. අන්න ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව සිද්ධ වෙනවා. කොහොමද දකින්නේ? ඒව මේතං, මෙන්න මේ ආකාරයට කරුණ යථා භූතං යථාර්ථ වශයෙන් දැකිය යුතුයි. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මෙහෙම යථාර්ථ වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? අන්න කියනවා පඨවි ධාතුයා නිබ්බින්දති. එතකොට දැන් අර පැටහීම භාවිත වීමත් එක්ක, එහෙම නැත්නම් උපාදානයේ නිසා පඨවි කියන කාරණිය දකිනකොට නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියන ඒ කාරණය, ඊට පස්සේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය ආරක්ෂා කිරීම, ත්‍යාගයේ වැඩීම, සංසිඳීමේ හික්මීම කියන කාරණාව අර්ථාන්විත වෙනවා. ඒකත් එක්ක මෙන්න මේ විදියට සම්මප්පඤ්ඤාය දට්ටබ්බ යථාර්ථ වශයෙන් මනානුවණින් දැක යුතුයි. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මෙන්න මේ විදියට යථාර්ථ වශයෙන් දකිනකොට පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුව කියන කාරණාවක ලැබ ගැනීමක් වෙන්නේ නැහැ. අන්න පඨවි ධාතුව දැකලානේ. දැන් මොකද වුනේ? ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය ආරක්ෂා කිරීම, ත්‍යාගයේ වැඩීම, සංසිඳීමේ හික්මීම. අපට දැන් පඨවි ධාතුව හා ලැබ ගැනීමක් වෙන්නේ නැහැ. පඨවි ධාතුයා චිත්තං විරාජේති. පඨවි ධාතුව කියන කාරණාවෙන් සිත වෙන් වුණා. දැන් පඨවි ධාතුව කියලා ලැබීමක් නැහැ. දැන් අපට මේක කියලා ඉවර වෙලා ආපෝ කියන කොට අපි හිතනවා දැන් පඨවිය ලැබිලා ඉවර වෙනකොට ආපෝ ලැබෙනවා කියලා. මොන දැන් පඨවිය කියන කාරණාව දැන් යම්කිසි ගෝචරත්වයක් විමසලා දැක්ම භාවිත වෙනකොට මේ අර්ථාන්විත ඒ ක්‍රමයක් මේ භාවිත වෙන්නේ. එතකොට ඒකත් එක්ක දැන් මේකේ විග්‍රහය තියෙනවනේ. දැන් උක්කුසාති කුලපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ඉතරෙවි දැන් මේ ඒ කෝණයටනේ මේ විග්‍රහය දෙන්නේ. ස්වාක්කාතේ සම්දිට්ඨිකය අකාලිකයිනේ ධර්මයේනේ. එතකොට මුලමෙදාග පිරිසිදුව දැක්ම පිරිසිදු වෙන විදියටනේ කාරණාවක් විග්‍රහ කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සියලුම කාරණා ස්මතු කරනවානේ. එතකොට දැන් මෙතනදී කියනවා ඒ දැක්කට පස්සේ ආපෝ ලැබෙනවා කියලා. ඔය ක්‍රමයේ ඉන්නවනම් ආයේ ආපෝ අත්දැකීමක් ලෝකයක් නැහැ. එතකොට නේතංමම නේසෝහමස්මින මේසෝවත්තාති කියන දැක්ම එහෙම නැත්නම් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සිදුවීම සිදු වෙලා නේ. එතකොට අර චිත්තං විරාජේති. එතකොට ඒව මේත යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං දැකලා නේ. සම්මප්පඤ්ඤාය දිස්වා පටිවිධාතුය නිබ්බින්දති. පටිවිධාතුයෙන් හිත කියන කාරණාවක ලැබගැනීමක් වෙන්නේ නැහැනේ. ඊට ඊට පස්සේ ආපෝ ලැබෙනවා කියලා ඔය ක්‍රමේ ඉන්නවනම් ආයේ ආපෝ අධ්‍යක්ීමක් ලෝකයක් නැහැ. හැබැයි දැන් මේකේ කරුණු ඔක්කොම ටික කියන්නට ඕනනේ. අධ්‍යක්ීම් ලෝකෙ මොකක් වේද දන්නේ නැහනේ. අන්න ඒ නිසා ඊළඟට ආපෝ ගැන කියනවා. ඒකට ওই විදියට පඨවි ධාතුව පිළිබඳව මේ සූත්‍රයේදී මෙතනදී මුලින් විග්‍රහ කරලා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ විදිහට මේ පඨවි කියන කාරණය පිළිබඳව ටිකක් වැඩි අවධානයක් යොමු කරලා අපි බැලුවේ මේ කාරණේ පිළිබඳව මොනවා හරි කාරණයක් එක්ක අපි විචක්ෂණයේ පැත්තට අවධානය යොමු කරලා මේ ස්වාමින් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු කාරණාව විමසන්න උත්සාහයක් ගත්තේ ඉතාම ගැඹුරු පර්යායක් අපි හැමෝටම හිතන්නට යොමු කරන්නට ඕන පැත්තට විශේෂයෙන් ඉස්මතු කරලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම දැන් තද ස්වභාවය කියන කාරණය පැහැදිලි කරන්නට පඨවි ධාතු කියන කාරණේ මොකක්ද කියලා නේ විග්‍රහ කරන්නේ. එතකොට පඨවි ධාතුව කියන කාරණය අධ්‍යාත්මික බාහිර කියන කාරණය කියනවා. පඨවි ධාතුව කියන කාරණේ අධ්‍යාත්මිකයි බාහිරයි කියලා කතමාජ කෙසේ කෙතෙක්ද මහණෙනි අධ්‍යාත්මික පඨවි ධාතුව කියලා දැන් මෙතන බාහිරක් ගැන විශේෂයෙන් වෙනම කියලා නැහැනේ නේ. අවසානට කියනවා පඨවි ධාතු යං අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවේස. එතකොට අධ්‍යාත්මික බාහිර නැතුව අධ්‍යාත්මික කතා කරන්න බැහැනේ. ඒතර අධ්‍යාත්මික පඨවි ධාතුව කියන එක තමයි විග්‍රහ කරන්නේ. අධ්‍යාත්මික පඨවි ධාතුව දැක්කනම් ආයි බාහිරක් පැනවීමක් ඇත්තේ නෑ. පඨවි ධාතුමයි කියලා කියන්නේ ඒකත් එක්කනේ. ඒතර මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ දැන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් කියන කාරණේනේ. එතකොට දැන් ආධ්‍යාත්මික යං අජ්ජත්තං කියනකොට පච්චත්තං තමා කියන කාරණාව එක්ක කක්කලං තද වූ කරිගතං ගොරෝසු වූ උපාදින්න උපාදානයෙන් හටගත්. එතකොට උපාදානයෙන් හටගත් කියන කාරණාව තමයි මෙතනදී විශේෂම මේ විමසිය යුතු තැනක් හැටියට මතු කරේනේ. එතකොට ඒක උදාහරණ හැටියට විග්‍රහ කරන්න තමයි උපාදානයෙන් අල්වා ගැනීම කියන නිර්වචනය දාලා උදාහරණ පෙන්නනවා කේසාලෝමා නකාදන්තා. එතකොට උපාදානය කියන නිර්වචනය දාලා තමයි උදාහරණ ටික පෙන්වන්නේ. එහෙමනම් මේ හැම කාරණාවක් එක්කම විමසීම යොමු වීම කියන කාරණේ තව තවත් මේ දේශනාවන් අහන්න ඊළඟ මේ පර්යායන් පිළිබඳ විමසන්න කොච්චර ගැඹුරු ප්‍රතිපදාවන්ද කියලානේ ඉස්මතු වෙනවනේ නේ. එතකොට බලන්න ලෝකයේ කාරණාවක් අපි හදාරන්නත් ලොකු අවධානයක් ඉවසීමක් විමසීමක් තියෙන්නට ඕනනේ. එතකොට මේ වගේ ප්‍රතිපදාවක් ගාම්භීර ප්‍රතිපදාවක් අර්ථාන්විත කරගන්න ඒ වෙනුවෙන්ම විමසන්න කැපවෙන්න අවධානය යොමු කරන්න අවශ්‍යයිනේ. එතකොට කියන කාරණේට මනුගත වෙලා කටයුතු කරන්න උත්සාහයක් ගන්නට කියලා කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි අවධානය යොමු කරා, මේකත් එක්කම කටයුතු කරානේ. හැම දෙනාගේම ඇතුළත වැඩිමක් විමසීමක් ඇති වෙන්නට ඇති. ඉතින් විශේෂයෙන්ම අපි හැමෝටම මෙවැනි ප්‍රතිපදාවක් කියලා දෙන අපේ අතිපූජනීය ගුරුදේව නම කියන්නට අවසරයි. අලව්‍ය අනුමුදාසි ස්වාමීන් වහන්සේට අපි හැමෝම මේ සිද්ධ කරගත්ත සෑම පුණ්‍ය ශක්තියක්ම අපි අනුමෝදන් කරමු. අපි හැමෝම උත්සාහයක් ගත්තේ මේ උන්වහන්සේ විග්‍රහ කරලා දෙන මේ උත්තම බුද්ධ භාෂිතය කුමක්ද කියලා විමසන්නට. ඒ විමසීමේදී අපේ පැත්තෙන් උත්සාහයක් ගත්තේ යම් කිසි මේ කියලා දෙන කාරණයක් එක්ක විමසන්න. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේට අපි පුණ්‍යානුමෝදනාව, නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, පාදාභිවන්දනාවෙන් යුක්ත මේ මොහොතේ සිහිපත් කරමින් අද දවසේ විශේෂයෙන්ම මේ කටයුතු සංවිධානය කරන අපේ සුනන්ද මහත්මයා බොහොම මේ තාක්ෂණික කටයුතු මෙහෙයවමින් කටයුතු සිද්ධ කරන එතුමාට, ඒ වගේම අපේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා, තනමල්ල ඥානේමල සාහිණාංශය ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයටත්, ඒ වගේම ශ්‍රවණී කලාව ඒ සිල්ම මෙහෙණින් වහන්සේලාට, පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම මාර්ගයේ ඉක්මීම තුළින් අප්‍රමාදී වීම තුළින් ජීවිතයේ උතුම් සැනසිල්ල ඇති කරගන්නට මේ සෑම පුණ්‍ය ශක්තියක්ම හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා කියලා අපි අද දවසේ මේ කටයුතු සමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම.